ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
ඔද හැවරම් තවත් සතිය කැරඹුමක් මේ මාර්තු මාසේ අවසාන සඳුදා දිනයේදී තමයි අපි හමුවන්නේ. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තොරතුරු රැගෙන සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමත් සමගින් මේ සඳහා සුපුරුදු පරිදි අපත් සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදාසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදාසනක් නිපුණ.
හොඳයි මනෝජ්, මේ පහුගිය සතියේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වුණා. නමුත් සමගි ජන බලවේගයේ වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා සහභාගී වුණේ නැහැ. මේ කාරණාව ගැන එහෙමනම් අපි මුලින්ම අවධානයක් යොමු කරමු මනෝජ්.
ඔවුනිපුන පෞගිය 23 වෙනිදා මේ වර්තමානයේ රටේ පවතින ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගැනීමේ අරමුණ ඇතිව සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඔබ කිව්වා වගේ සමගි ජනබලවේගයේ ප්‍රධාන විපක්ෂය, ඒත් එක්කම ජාතික ජනබලවේගයේ එම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම කල්ැතුවම මේ සමුළුවට සහභාගී නොවෙන බව කිව්වා. ඔවුන් දිගින් දිගටම කිව්වේ මේ සමුළුවලට ගිහිල්ලා උත්තර හොයන්න බෑ, පාර්ලිමේන්තුව තමයි උත්තරීතර තැන, ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන්. ඒ හින්දා අපි පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සාකච්ඡා කරමු කියන ස්ථාවරයේ ඔවුන් දිගින් දිගටම හිටියා. සර්වපාක්ෂික සමුළුවක් ඉල්ලපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වුණා. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ මේ අවස්ථාවට එක් වුණා. කෙන ගම්මන් පිළ සහ වීරවංශ හිටපු අමාත්‍යවරු සහ වර්තමාන අමාත්‍ය වාසුදේව නානායක්කාර ඔවුන්ගේ කණ්ඩායම් එමෙන්න තම ආණ්ඩුවට මේ මොහොතේ පීඩනයක් එල්ල කරන කණ්ඩායමේ දේශපාලන පක්ෂ 11 නියෝජිතනය කරමින් නියෝජිතයින් කීප දෙනෙක් මේ සමුළුවට යවන්න තීරණය කරලා තිබුණා. කොමනත් විශේෂ අවධානය යොමු වුණු කාරණා කිහිපයක් තියෙනවා. මහ බැංකුවේ අධිපතිවරයා මේ අවස්ථාවේදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඔහුගේ තනතුරු අනුව මහ බැංකුවේ අධිපතිවරයා විදිහට යම් වාර්තාවක් ඉදිරිපත් කළා. යම් විදිහකට හිටපු ආණ්ඩුව කාලේ සිද්ධ වුණු වරදින් මේ තත්ත්වයට පත් වුණා වගේ හැඟීමක් මතු කරන ප්‍රකාශයක් තමයි මහ බැංකුවේ අධිපතිවරයා කරේ. ඒකට පිළිතුරු දැක්වුවා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා. ඔහු කනගාටුව ප්‍රකාශයට පත් කරා, පටන් ගන්නකොටම පහුගිය ආණ්ඩුවේ වැරදි කියලා පටන් ගත්තේ. නමුත් අද වගේ ප්‍රශ්න ජනතාවට තිබුණේ නැහැ. කන්න තිබුණා, පෙට්‍රල් තිබුණා, ගෑස් තිබුණා කියලා ඔහු කිව්වා. බොහොම කෙටියෙන් ඒක ඔහු සඳහන් කළේ. නමුත් ඒක කියන්නේ කාටත් අර අපි කියන්නේ වැදුණු ප්‍රකාශයක් බවට පත් වුණා. ඔහු ඒ කාලේ මේ වගේ අසීරුතා තිබුණේ නැහැ. නමුත් එකින් එකට චෝදනා කරලා වැඩක් නැහැ. තමන් ඒකට උත්තර දුන්නොත් එතනින් එහාට මොකද කරන්නේ? අන්තිමට විජය රජුරෝ ලංකාවට ආපු එකද වැරදි වගේ අදහසක් ඔහු ඉදිරිපත් කළා. කොහොමනත් ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රකාශය කරද්දී ඔහු යම් විදිහක සඳහනක් කරා. ඒ කියන්නේ හිටපු අග්‍රාමාත්‍යතුමාගේ යම් මේ හිත රිදුණු ස්වභාවයට යම් කනගාටුව ප්‍රකාශ කරා. ඒ කියන්නේ හිත රිදුණා නම් සමා වෙන්න කියලා නියතමානී ප්‍රකාශයක් ජනාධිපතිතුමා සිද්ධ කළා. ඉතින් කොමුණත් මේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටියා. විශේෂයෙන්ම මේ IMF එකට යන්න කියලා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කාලයක ඉඳලා පාර්ලිමේන්තුවේ කියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේකේ ඩ්‍රාෆ්ට් එක IMF එකත් එක්ක මේ සම්බන්ධයෙන් එකඟතාව ඇති කරගත්තු ලියවිල්ල පිළිබඳව යම් විමසීමක් කළා රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යවරයා. ඒක මුලින් ලැබිලා නැහැ කියලා මුදල් ඇමතිවරයා කිව්වා. පස්සේ ලැබිලා කියලා කිව්වා. ඩ්‍රාෆ්ට් එක දෙන්න බෑ කියලා මුදල් ඇමතිවරයා කිව්වා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇයි එහෙම කරන්න බැරි කියලා අග්‍රාමාත්‍යවරයා ඉල්ලුවා. පුළුවන් නම් ඒක හිටපු අග්‍රාමාත්‍යවරයාට දෙන්න නෙමෙයි, ඒක පාර්ලිමේන්තුවට දෙන්න කියලා ඔහු යම් ඉල්ලීමක් කළා. ඉතින් මේ වෙලාවේ ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් වන සංවාදයක් ඇරීට තමයි සර්වපාක්ෂික සමුළුව පැවැත්ුණේ. නමුත් පැමිණි දේශපාලන පක්ෂවල සහභාගීත්වය පිළිබඳව ජනාධිපතිතුමා සතුට ප්‍රකාශ කළා. ආරම්භයක් විදිහට එහෙම පැමිණිච්ච එක හොඳයි. අනිත් දේශපාලන පක්ෂත් සහභාගී වෙලා දිගින් දිගටම ඉදිරියේදී මේ අර්බුදයෙන් ගොඩ එීමට අනිත් දේශපාලන පක්ෂවල අදහස්වා විසඳුම් සර්වපාක්ෂික සමුළුව හරහා ඉදිරියට අරගෙන යමු කියන අදහස යෝජනාව ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළුවේ මේ පළමු හමුවේදී කිව්වා.
ඔමනෝජ්, දැන් මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව නිකුත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ ගැන ශ්‍රී ලංකාවේ මහා බැංකුවත් සිය ප්‍රතිචාර දැක්වීම පසුගිය සතියේදී සිදු කළා. අපි එහෙමනම් මේ ගැනත් කතා බහ කරමු.
ඔවුනිපුර ලංකාව ගැන ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදලේ වාර්තාවනිකුත් කරලා තියෙනවා. ඔවුන් කියනවා මේ COVID-19 වසංගත තත්වය නිසා 2020-21 වර්ෂවලදී රටේ දරදේශ නිෂ්පාදිතයෙන් 10%ක් ඉක්මවා ගිය වාර්ෂික මූල්‍ය හිඟයකට ලංකාව ඇද වැටිලා තියෙනවා. 2021 අවුරුද්දේ ණය ප්‍රමාණය දරදේශ නිෂ්පාදිතයෙන් 119ක් වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. යම් විදියට සංචාරක ක්ෂේත්‍රයට සිද්ධ වුණු බලපෑම නිසා ඉපැයීමේ අහිමිවීම, රට අගුල දැබුම නිසා එමෙන්නත ලොක්ඩවුන් කරපු නිසා ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපණවීම මේවට හේතු කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දීලා තියෙනවා. 2019 පාස්කු ප්‍රහාරයත් ලංකාවේ ආර්ථිකයට යම් බලපෑමක් කරලා තියෙනවා කියලා. ඒ වගේම අධික විදේශීය ණය බර, ජාත්‍යන්තර සංචිත අහිමිවීම, විදේශ විනිමය හිඟය, ඉහළ උද්ධමනය ලංකාව මුහුණ දීලා තියෙන ආර්ථික අභියෝග කියලාත් ඔවුන් සඳහන් කරනවා. මේ තත්ත්වය සමනය කරගන්න සාර්වාර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාර භාවය යථා තත්ත්වයට පත් කිරීමට කෙටි හා මධ්‍යකාලීන වශයෙන් විශ්වසනීය සහ බැඳුණු උපාය මාර්ග ක්‍රියාමාර්ග අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දීලා තියෙනවා. ඒ අනුව ඔවුන් කියනවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, වෙළඳපළ මගින් තීරණය වන සහ නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමයක් පවත්වා ගැනීම, බලශක්ති මිල කරන ප්‍රතිසංස්කරණය, කියන්නේ විදුලි බිල වැඩි කිරීම වගේ එකක් වෙන්න පුළුවන්. මේ වගේ යෝජනා ආර්ථික ස්ථාවර කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරලා තියෙනවා. හැබැයි ඒකට ලංකාවේ මහ බැංකුව ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඔවුන් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයත් එක්ක පෞගේ දෙසැම්බර් මාසෙ ඉඳලා ලංකා රජයේ පවත්වපු සාකච්ඡා කිරීම ගැන පැහැදිලි කිරීම පදනම් කරගෙන ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කරලා තියෙන ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යංශයේ මහ බැංකුවේ මගින් දැනටමත් ක්‍රියාවට නංවලා තියෙනවා. නම්‍යශීලී විදේශ විනිමය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම, විදේශීය වෙළඳපළ ගනුදෙනු සඳහා පනවලා තියෙන සීමා අයින් කරන එක, අපේක්ෂිත ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, මේ වගේ අරගෙන තියෙන පියවරයන් කොමුනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සමීපව කටයුතු කරන්න රජය අදහස් කිරීමත් එක්ක IMF එකත් එක්ක සමීපව කටයුතු කරන්න ශ්‍රී ලංකා මහ බැංකුවත් සූදානම් කියලා මහ බැංකුව තමන්ගේ නිවේදනයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා නිපුණ.
ඔමනෝජ් ශ්‍රී ලංකා ජනපති සහ TNA එහෙමත් නැත්නම් මේ දෙමළ ජාතික සන්ධානය අතර හමුවකුත් පසු ගිය සතියේදී පැවැත්ුණා කියලා වාර්තා වෙනවා. මේ අතරතුරේදීම මෙහිදී මොන වගේ කරුණුද මනෝජත් වශයෙන්ම සාකච්ඡා වෙලා තියෙන්නේ?
ඔව්, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් එක්ක ජනාධිපති කාර්යාලයේ මේ සාකච්ඡාව පැවැත්ුණා. තමන් සමස්ත රටවැසියන්ගේ නායකයා විදිහට සියලු ජනතාව කෙරෙහි එකලෙස අවධානය යොමු කරනවා කියලා ජනාධිපතිතුමා එහිදී කිව්වා. රට ගොඩනගන්න එක්ව කටයුතු කරමු කියලා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරා කියලත් සඳහන් වෙනවා. ඒ අනුව දීර්ඝ කාලයක් රඳවගෙන ඉන්න සැකකරුවන් මුදාහැරීම, නඩු චෝදනා ගොනු කරලා නැති සැකකරුවන් පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ආරම්භ කිරීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන් වුණු අය පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් ගැන රජය ක්‍රියා කරමින් ඉන්නවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. තවදුරටත් එකට කටයුතු කරලා උතුරු නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටු කරලා රට සංවර්ධනය කරාගෙන යන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා මෙහිදී පෙන්වලා දීලා තියෙනවා. දීර්ඝ කාලයක් අත්අඩංගුවට අරගෙන රැඳවුම් භාරයේ ඉන්න පිරිස සම්බන්ධයෙන් ගන්න ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදාගත් ඉඩම් නිදහස් කිරීම, අතුරුදන් වෙච්ච පුද්ගලයන් පිළිබඳ විමර්ශන සිදු කිරීම, අලුත් ව්‍යවස්ථාව දෙමළ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පස්සේ ඊට එකතු වෙන්න ඕන සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම, උතුරු නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම වගේ කරුණු ගැන එහිදී අවධානයට යොමු වුණා කියලා සඳහන් වෙනවා. ඒ අනුව යම් විදිහට එකඟව එකතු වෙලා වැඩ කරන්න දෙමළ ජාතික සන්ධානයත් ජනාධිපතිවරයාගේම රජයේ පාර්ශවයෙනුත් යම් යෝජනා ඉදිරිපත් කිරීමක් මෙහිදී සිද්ධ වෙලා තියෙනවා.
ඔමුළු රටම හරි මඟට ජාතික ප්‍රකාශයක් විදිහට ආණ්ඩුවේ මුවේ හවුල්කාර පක්ෂ 11ක නායකින් පසුගිය සතියේදී මහනුවර මල්වතුවස්ගිරි මහනායක හිමිවරුන් හමුවේ බාරදීම සිදු කළා. මේ අතරතුරේදී කොහොම නමුත් හිටපු අමාත්‍යවරයා විමල් වීරවංශ සඳහන් කරා ආණ්ඩුවේ බහුතර බලය අහිමි කිරීම සඳහා තමන් ඇතුළු පිරිස සූදානමකින් පසු වෙනවා කියලා. ඉතින් මේ ගැනත් එහෙමනම් කතා කරමු මනෝජ්.
ඔවුනේ පුන දැන් මුළු රටම හරි මඟට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් යම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒක ජාතික ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කළා. පහුගිය 24 වෙනිදා මල්වතු අස්කිරි මහනා හිමිවරුන් හම්බ වෙලා මේ ප්‍රකාශය බාර දුන්නා. විමල් වීරවංශ උදේ ගම්මන් පිළ කියන හිටපු අමාත්‍යවරු වාසුදේව නායක්කාර ඇමතිවරයා ආණ්ඩුව නියෝජනය කරන ගෙවිදු කුමාරසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රෝහණ ලක්ෂ්මන් පියදාස මේ වගේ කණ්ඩායමක් ගිහිල්ලා මේ ප්‍රකාශය මහනා හිමිවරුන්ට ලබා දුන්නා. ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළා. මහානායක ස්වාමින් වහන්සේලා බොහෝ විට ඒ ඉදිරිපත් කරපු කාරණා අනුමත කරන ස්වභාවයක් ඒ ඉරියව්වලින් සහ ප්‍රකාශවලින් අපිට දැනගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් කොහොමුණත් අර ඔබ කිව්වා වගේ මේ වෙලාවේ විමල් වීරවංශ හිටපුවා අමාත්‍යවරයාත් විශේෂයෙන් කිව්වා මේ වෙලාවේ රටට ආදරය කරන ජනතාව විදියට ආණ්ඩුවේ බහුතරය අහිමි කිරීම කරන්න පුළුවන් නම් ඒ පිළිබඳ අදහස් යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්න පිරිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස ආණ්ඩුව සිදු කරන ක්‍රියාකාරකම් නිසා පසුතැවිල්ලට ලතැවිල්ලට ලක් වෙලා ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඒ සියල්ලම පිළිබඳව අවධානය යොමු කරොත් සරල බහුතරයත් ආණ්ඩුවට අහිමි කරන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාවට රඟන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් උන් ඉදිරියට කටයුතු කරනවා වගේ හැඟීමක් එවැනි ස්වභාවයක් එක්ක තමයි මේ අදහස් දැක්වීම මාධ්‍යයට කරේ, විශේෂයෙන් මහානායක ස්වාමින් වහන්සේලා හමු වෙලත් ඔවුන් සිද්ධ කළේ.
හොදමනෝජ්ජ, මේ සමගි ජනබලවේගේ පිරිස දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරන්න එක් කණ්ඩායමක්, වගේම වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරන්න තවත් කණ්ඩායමක් පත් කරලා තිබෙනවා කියලා තාරංචි වෙනවා මේ අතරතුරේදීම. මොකක්ද මේ තත්ත්වය මනෝජ්?
ඔව්, පහුගිය දවසේ මේ සමගි ජනබලවේදගේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අලුත් සංධානයක් හදන්න දේශපාලන පක්ෂයක සිවිල් සංවිධාන වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කරන්න කමිටු දෙකක් සමගි ජනබලවේගේ පත් කරලා තියෙනවා. දේශපාලන පක්ෂය එක්ක සාකච්ඡා කරන්න සමගි ජනබලවේගේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරලා තියෙනවා. කබීර් හෂීම් තල තාතුකෝරල වගේ මන්ත්‍රීවරුන් ඊට ඇතුළත් කරලා තියෙනවා. ඒත් එක්කම සිවිල් සංවිධාන වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කිරීමේ කමිටුවේ වගකීම රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පවරලා තියෙනවා. ඊට මුජිබ රහ්මාන්, වඩිවේල් සුරේෂ්, තුෂාර ඉඳුනිල් කියන සජබ මන්ත්‍රීවරුන් ඒ කමිටුවට පත් කරලා තියෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති නායකයනුත් මේ කමිටුවට ඇතුළත් කරලා තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකොට ආණ්ඩුව මහමැතිවරණයක් පවත්වන්න යම් සූදානමක් තියෙනවා. ඊට කලින් අලුත් සංධානය ගොඩනගන්න විපක්ෂ නායකවරයා තීරණය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් සරින් ප්‍රනාන්දු, මනුෂ්‍ය නායකකර තර තාතු කෝරල වැනි කණ්ඩායම් මේ අවස්ථාවට සහභාගි වෙලා නැහැ කියලත් තොරතුරු වාර්තා වෙනවා.
හොඳයි, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා සඳහා වරද කොන්දේසි විරහිතව පිළිගන්නවා කියන කාරණාව ගැන හිටපු මන්ත්‍රී රංජන් රාමනායක පසුගිය සතියේදී සඳහන් කළා. ඉතින් මේ ගැන එහෙමනම් අවසාන වශයෙන්ම අවධානයක් යොමු කරමු මනෝජ්.
ඕනිපුන, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම ගැන තමන්ට ගොනු කරලා තියෙන දෙවනි පැමිණිල්ලේ චෝදනාවන් ගැන වරද පිළිගන්නවා කියලා රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. තමන් කරපු ප්‍රකාශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් සිදු වුණා නම් ඒ පිළිබඳව කොන්දේසි විරහිතව තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කිව්වා. ඒ නිසා පැමිණිල්ලේ නියෝගය පසුව ප්‍රකාශයට පත් කරනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. ඉතින් මේ වෙලාවේ ඔහු කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන නිවැරදි කරු බව මීට පෙර උත්තරවාදයක් ඉදිරිපත් කළා. මේ අවස්ථාවේ තමන් ඒ උත්තරවාදය ඉල්ලාස් කරගන්නවා. එක්තරා පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකදී සිද්ධ කරපු ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයේ හැල්ලුවට ලක් කරපු ප්‍රකාශයක් නෙවෙයි. ඒ ප්‍රකාශයෙන් කිසිම ආකාරයකින් හරි ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් කරන්න තමන් අදහස් කරේ නැහැ. ඒ ප්‍රකාශයෙන් අධිකරණයට නින්දාවක් හරි හැල්ලුවක් හරි සිදුවන බවට අධිකරණය මතයක් ඉදිරිපත් කරනවා නම් ඒක අධිකරණයේ මතය නම් තමන්නේ පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කර සිටිනවා කියලා රංජන් රාමනායක මන්ත්‍රීවරයා කිව්වා. ඊට පස්සේ අපි දැක්කා මේ සම්බන්ධයෙන් වරද පිළිගත්තු නිසා විත්තිකරු ඒ පිළිබඳ කොන්දේසි විරහිතව තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරපු නිසා අධිකරණ අපහාස චෝදනාවට යම් ආකාරයෙන් දඬුවම් නියම කරන්න අවශ්‍යයි. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් පස්සේ ලිඛිත දේශන මැයි මාසේ 6 වෙනිදා අධිකරණයට ගොනු කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ප්‍රකාශයට පත් කරලා මේ සම්බන්ධයෙන් වන නඩුව පසුවට කල් තබන්න තීරණය කළා. ඉතින් ඒක තමයි තත්වයේ ඉදිරියට අපිට බලන්න පුළුවන්. දැනටත් අවුරුදු 4ක සිරදඬුවම් විඳින්න නින්දරංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයා ඔහු සම්බන්ධයෙන් මේ නඩුවේ තීරණය කොයි ආකාරයෙන් ප්‍රකාශයට පත් වේවිද, ඔහු බලාපොරොත්තු වෙන්නේ නිදහසක් ජනාධිපති සමාවක් හෝ මේක ඒකට බලපාන්නේ කොහොමද කියලා අපිට මේ නඩුවේ ප්‍රකාශය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් එක්ක දැනගන්න පුළුවන් කමක් ලැබෙයි නිපුණ.
හොඳයි, එහෙමනම් මේත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් සමු ගන්නවා. එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මනෝජ්, සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන්.
බොහොම ස්තුතියි නිපුණ, සුබ සතියක්. අයිබෝන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.